ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා. රජ පරිපාලන සේවකතුමා.
ගරු කථානායකතුමනි, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදරණ ලදුව 2021 ජූනි 30 වැනි දිනැති අංක 2286 ඇදහිලි 27 දරන අතිවිශේෂ ගැසට්පත්‍රය පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමය රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන මැතිතුමා.
ගරු කථානායකතුමනි, 2018 2019 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නවනිපේමකරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශකාරක සභාපති යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඈන්න වගන්ති යටතේ SLT කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රධානය කරන විද්‍යුත් සහ බලපද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සහ විද්‍යුත් සහ විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 අගෝස්තු 10 වෙනි දින ඇති 2240 ඇල ඉරක් 13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඈන්න වගන්ති යටතේ National School of Business Management Limited ආයතනය විසින් ප්‍රධානය කරන දත්ත විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 පෙබරවාරි 25 වෙනි දින ඇති අංක 2268 ඇල ඉරක් 87 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඈන්න වගන්ති යටතේ කාත්සුහයිලි ඇඩ්වාන්ස් මෙඩිකල් ටෙක්නොලොජි ට්‍රේනින් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් KIU ආයතනය විසින් ප්‍රදානය කරන මුදුකාංග ඉංජිනේරුකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය, පරිගණක ජාල සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සහ කළමනාකරණ තොරතුරු පද්ධතිය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 පෙබරවාරි 25 දින ඇති 2268 ඉරක් 89 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඈන්න වගන්ති යටතේ සිනත් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 පෙබරවාරි 25 දින ඇති 2268 ඇල ඉරක් 90 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඈන්න වගන්ති යටතේ SLT කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන රෙදිපිලිහා ඇඟලුම් තාක්ෂණ පිළිබඳ විද්‍යාවේදී උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 මාර්තු 21 දින ඇති අංක 2272 ඇල ඉරක් 6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඈන්න වගන්ති යටතේ සිනත් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන විසින් ප්‍රදානය කරන වෛද්‍ය සහ සෞඛ්‍ය නිෂ්පාදන කළමනාකරණ පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 අප්‍රේල් 22 දින ඇති අංක 2270 ඉරක් ඇල ඉරක් 26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි.
ප්‍රවාහන මාත්‍යමා.
ගරු කථානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
කෘෂිකර්ම අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2016-2017 සහ 2018 වර්ෂ සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
වැවිලි කර්මාන්ත මාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2021 වර්ෂය සඳහා බතික් අත්‍යන්ත රෙද්දි පිළිහා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය.
ගරු කතානායකතුමනි 2021 වර්ෂය සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ බලශක්ති අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ඔව් විපක්ෂනායක සංවිධායකතුමා.
වැඩ යන්න දෙන්න පිළිවෙලට යන්න තේරෙන්නේ.
සංවිධායකතුමා. ඔව්.
ගරු කතානායකතුමනි ඇත්ත වශයෙන්ම විදුලි බිල ගැන අපිට විවාදයක් ඕන. ඒ වගේම දැන් ජනතාව විදුලි බුට්ටට ඇරලා තියෙන්නේ. ඒ කාලේ ආණ්ඩුව කිව්වේ මේ නායකයෝ විදුලි බුට්ටට අරනවා කියලා. නමුත් ජනතාව 75% වැඩි වෙලා. සභාවේවා 100% 100% වැඩි වෙලා. ඉතින් මෙහෙම ජනතාවට ජීවත් වෙන්න පුළුවන්ද ගරු කතානායකතුමනි? අපේ එල්ලීම මේ වැඩි කරන්න කලින් අපිට විවාදයක් දෙන්න කියලා. මොකද අපේ
මේ වැඩ ඉවර කරලා කතා කරමු.
No, only thing is I want the honorable minister to be undertaking to reconsider the increase after we have parliament debate. විවාදෙන් පස්සේ.
Let the minister reply.
ගරු කතානායකතුමනි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් පැහැදිලි කිරීමක් කරන්නත් පුළුවන්. විවාදයක් අවශ්‍ය නම් විවාදයක් ලබා දෙන්න ඔබතුමා ලබා දෙනවා නම් කිසි ගැටලුවක් නැහැ.
ඒක
දීන වැඩි කරනවා කියලා ඒකයි මම අහන්නේ. අදීන අපිට දුරකතන පරිවිද මගිතට උදේ පරහක් විතර අපිට ආවා. ඔය ජීවත් මෙහෙම කොහොමද ජනතාව ජීවත්
වෙන්නේ? ක්ෂණායක රැසීමේ තීරණයක් ගනිමු. පක්ෂනායක රැසීමේ තීරණයක් ගනිමු. අද තියෙනවනේ. අද තියෙනවා.
ගරු කතානායකතුමා දැන් අපි මීට පෙර දැක්ක මාස එකමාර කලින් පනත සම්මත වුණා. ඒ පනත සම්මත කරගත්තේ විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියලා. එතකොට මේ නොමග යවලා බොරු කියලා හැමදාම මේක දැන් අපි කියනවා විවාදයක් කියලා මේක කියමුයි කියලා. එතකොට වැඩේ වෙලා ඉවරයි. අර වනජීවී කියන අර කොටියෙක් ගැංගට පස්සේ ගහ කැපුවා ගහත් නැහැ. කොටියත් ඒ වගේ වැඩ කරන්න හදන්නේද? දැන් මේක මිනිසුන්ට දරා ගන්න බැරි කාලයක සාමාන්‍ය විදිහට වැඩි
විවාදي ගනිමු. ඔව් එමුතුමා.
ගරු කතානායකතුමනි විදුලි බල සංශෝධන පනතයි විදුලි බිලයි අතර කිසි වෙන මේක ඇතුලේ සංසන්දනය කරන්න අවස්ථාවක් නැහැ. කවුරුවත් මෙතන කිව්වේ නැහැ විදුලි බිල මේ වැඩි කරන්න නැති වෙන්න පනතක් සංශෝධනය කරන්න කියලා සම්මත කරන්න කියලා. ඔබතුමන්ලා ඒකට සහයෝගය ලබා දුන්නේත් නැහැ. ඒ සහයෝගය ඉල්ලුවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් කරගෙන යන්න. ඒක කරගෙන ගියොත් එහෙම ඉදිරියේදී අපිට විදුලි බිල අඩු කරගන්න පුළුවන්. ඔබතුමන්ලා ඒකට සහයෝගය දුන්නේත් නැහැ. සහයෝගය දෙන්න නැතුව දැන් බොරුවට මෙතන කෑ ගහන ඉඳගෙන.
පරිසරය ඇමතුමා.
ඔව්. ඉඳගෙන.
I present the annual reports of the GSMB Technical Services Private Limited for the year 2018-2019, 2019-2020 and 2020. I move that these reports be referred to the Ministerial Consultative Committee on Environment.
Kamkaruha videshakatu demu. Videshakatakiya metuma.
2018 සහ 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික සභාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි.
27-2 යටතේ මේ ප්‍රශ්නේ අතුරුලී රත්නසා විපක්ෂ නායකතුමා.
බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාටත් ඒ වගේම සභානායකතුමත් එකඟ වුණා මට මේ කාරණාව ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දෙනවායි කියලා. ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නේ මතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සතු බලතල සහ වරප්‍රසාද කියන කාරණාව පිළිබඳව. මම හිතන්නේ ඊයේ දවසේ රට නොමග යවීමක් සිදු වුණා විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සතු බලතල සහ වරප්‍රසාද පිළිබඳව කාරණාව ගැන කතා කරනකොට. අපි හැමෝම දන්නවා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ යම් යම් වරප්‍රසාද මන්ත්‍රීවරුන්ට හිමි වෙනවා. භාෂණේ හා විවාද කිරීමේ නිදහස, ඒ වගේම මන්ත්‍රීවරුන්ට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව, සිවිල් නඩු කටයුතුවලදී සිරභාරයට ගැනීමෙන් නිදහස් බව මේ යනාදී වරප්‍රසාද කීපයක් තිබෙනවා. හැබැයි ඊයේ දවසේ කියවුණා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු සභාගරුවේ තුල සහ පාර්ලිමේන්තුව තුල පොදු දේපල පනත වළංගු නැහැ කියලා. ඒ වගේම මම අහන්න කැමති ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් කරන්න පොදු දේපල පනත මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ වලංගු නැද්ද? දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක කිරීම ඒක වලංගු නැද්ද? ඒ කියන්නේ මිනි මැරීම්, පහර දීම්, මංකොල්ල කෑම් මේ සභාගර්භය තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? මම ඔබතුමාගෙන් මේ කාරණාව කියන්නේ රට තුළ යම් ජන කොට්ටාසයක් කියනවා මේ 225ම ඉන්න ජනතාවට උඩින් කියලා. මේ 225ටම තියෙනවායි කියලා මේ විශේෂිත වූ නීති පද්ධතියක්. දැන් ඊයේ දවසේ කරු කථානායකතුමනි පොදු දේපල පනත යටතේ මේ සභාවේ විශේෂම අර දින 52 කුමන්ත්‍රණය තුළ සිදුවුණු ඒ දේපල විනාශය, ඒ සිදුවුණු පහර දීම, ඒ සිදුවුණු ප්‍රචණ්ඩත්වය කියන මාතෘකාව යටතේ ප්‍රශ්නයක් අහනකොට රජයේ කැබිනට් ප්‍රකාශකයා කියනවා මේ පොදු දේපල පනත එහෙමත් නැත්නම් ඒව මේක ඇතුළට වලංගු නැහැලු. ඒක තීන්දුව කරන්නේ ඔබතුමාලු. ඒකේ වලංගු භාවය. ඉතින් මේකෙන් වැරදි පණිවිඩයක් රටට යනවා. මේ පාර්ලිමේන්තුව ඇතුළේ එක නීතියක් තියෙනවා. රටේ ජනතාවට තවත් නීතියක් තියෙනවා කියන එක. කරුණාකරලා මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ සභාගර්භය තුළ පොදු දේපල පනත ඒ නීතිය වලංගු නැද්ද? දණ්ඩ නීති සංග්‍රහය වලංගු නැද්ද? ඒක පිළිබඳව ඔබතුමා ප්‍රකාශයක් කරන්න.
ප්‍රධානායකතුමනි, විශේෂයෙන්ම දැන් ඊයේ බන්දුල ගුණවර්ධන කැබිනට් ප්‍රකාශකතුමා මේ පිළිබඳව ප්‍රකාශයක් කළා. මේක ඇත්තටම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ අපි මන්ත්‍රීවරු හැටියට මෙතුමා කැබිනට් ප්‍රකාශකතුමායි කරපු ප්‍රකාශය තුළ සමාජයට යන වැරදි පණිවිඩයක්. ජනතාව තව තව අපිව කේන්තියට හා ජනතාව අවුස්සන ප්‍රකාශයක් එතුමා කරේ. මන්ත්‍රීවරු කියලා කියන්නේ මේ රටේ අපරාධ නීතියට සියලු නීතිවලට යටත්ව ඉන්න පිරිසක්. එතකොට මේ පාර්ලිමේන්තුවේ පොදු දේපොළවලට හානි කරාම කරූ ජයසූරිය මැතිතුමා එදා කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ මන්ත්‍රීවරු 5 දෙනෙක්ව වැරදිකාරයෝ හැටියට හඳුනාගත්තා. CID එකේ හිටපු අධ්‍යක්ෂකතුමා පරීක්ෂණයක් කරා. නඩු දාන්නත් ලෑස්ති වුණා. අලාභය මේ ලේකම්තුමා අලාභය කිව්වා 130,000 කියලා. එතකොට මේ නඩු දාන්න ලෑස්ති වෙලා ඉන්නකොට CID එකෙන් ඇවිල්ලා මේ ඉන්න වැඩ කරන සියලු දෙනාගේම කට උත්තර අරගෙන වීඩියෝ පෙන්නලා මන්ත්‍රීවරුන්ව හඳුනාගත්ත කරු කථානායකතුමනි. හඳුනාගෙන නඩු දාන්න ලෑස්ති වුණාම දේශපාලන බලපෑම් මත නඩු දාන්නේ නැහැ. එතකොට ඒක හංගලා ගරු කැබිනට් ප්‍රකාශකතුමා එළියට ගිහිල්ලා කියනවා නම් පොදු දේපොළ පනත පාර්ලිමේන්තුවට අදාළ වෙන්නේ නැහැයි කියලා. එතකොට මේ ජනතාව හිතනවා මේ අපි සුප්‍රියය කියලා. එහෙම එකක් නැහැ. තවත් වෛරය වැඩි කරනවා. මේ වගේ පිස්සු වැඩ කරන්න එපා කියන්න. අපි ආණ්ඩුවට කියනවා වගකීමක් කැබිනට් ප්‍රකාශයක් කෙනෙක් එනකොට නීතිය ගැන දන්න, නීතිය කියවලා එන්න, ඒ වගේ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් දාන්න කැබිනට් ප්‍රකාශක හැටියට. මේ විහිළුකාරයෝ දාලා අන්තිමට තවත් අපිව මේ හැල්ලු කරන්න එපා මේ රටේ ජනතාව ඉදිරියේ. එහෙම කරන්න එපා. මෙතුමා ගරු සභාපතිතුමනි, කථානායකතුමනි, මෙතුමා ජූලි අගෝස්තු මාසේ 9 වෙනිදා ජනතාවගේ නැගිටීමාව මෙතුමා මොකද කරේ? මෙතුමා කුව ස්වාධීන උනායි කියලා. ඊළඟට කිව්වා ඉල්ලා අස්තුනායි කියලා කිව්වා. ඊළඟ ස්වාධීන උනායි කියලා. කොහොම ස්වාධීන කරා? පක්ෂයෙන් පොදු ජන පෙරමුණෙන් ස්වාධීන උනායි කියලා කිව්වා.
දැන් ඊළඟට
ගරු කථානායකතුමනි, මම මේ ගරු සභාවට 1989 මීට අවුරුදු 33කට පෙර පැමිණි මන්ත්‍රීවරයෙක් ලෙස, මහජන නියෝජිතයෙක් ලෙස මම ඉතාම කනගාටු වෙනවා. මේ උත්තරීතර සභාවේ ගරු මන්ත්‍රීවරුන්ගේ යම් යම් තමන්ගේ හිතට එන ප්‍රකාශ මෙලෙසින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මම කැබිනට් ප්‍රකාශකතුමා වශයෙන් එතනදී ප්‍රකාශ කළේ ඒ මාධ්‍යවේදියෙක් විසින් අසනු ලැබුවා ප්‍රශ්නයක්. මේ දඩයමක් කෙරෙනවා මේ දිනවල. ඒ සඳහා මෙහෙම රජය අරගලකරුවන් මර්ධනය කරනවාද කියලා මං කිව්වේ වෙන කිසිදු මර්ධනයක් කරන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා මේ රටේ උද්ඝෝෂණය කරන්න, අරගලය කරන්න, නිදාසේ සාමකාමීව හැසිරෙන්න අවස්ථාව තියෙනවා. නමුත් ප්‍රචණ්ඩත්වයේ තියෙනවා නම්, වෙනත් අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම්, ඒ ප්‍රචණ්ඩත්වයට, ත්‍රස්තවාදයට, මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමට විරුද්ධව පවතින නීති අනුව කටයුතු කරනවා. මං එතනදී පැහැදිලිව කිව්වා ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට විවස්ථාදායකයේ නීති හදන තැන උත්තරීතර සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරයෙක් ම්ලේච්ඡ ලෙස ඉතාම තිරස්තින ලෙස ලෝකේ කිසි රටක නොකළ ආකාරයට වද හිංසා පමුණුවලා මහපාරේ මරලා ආරක්ෂකයා සමග මරලා මිනිය පවා එතනින් ඇදන් යන්න දෙන්නේ නැතුව ඉතාම කැත කළු ලපයක් විවස්ථාදායකයට එකතු කරනු ලැබුවා. ඊට පසුව මන්ත්‍රීවරු 72 පැය 12ක් ඇතුළතදී විවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රීවරු 72 උන් ඉදිරි තැන් සියල්ල අහිමි කරනු ලැබුවා. එතකොට මේක පිළිබඳ මේ ගරු සභාවේ තමුන් මේ විවස්ථාදායකයකට ලෝකේ කවදාක්වත් වෙච්ච නැති එකක් වෙනකොට කටක් අරින්න බැරි මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා නම් තමුන් වහන්සේලා ඇවිල්ලා තියෙන්නේ මොන වගේ වගකීමක් උසුලන්නද කියන එක ගැන මම ප්‍රශ්න කරනවා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද පනතක් තියෙනවා. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරේ පැමිණෙන විට අත්අඩංගුවට ගන්න බෑ. මොකද මේ විවස්ථාදායකයේ කාර්ය සඳහා පැමිණෙන්නේ සුවිශේෂ වරප්‍රසාද ප්‍රමාණයක් පනතකින් හදලා දීලා තියෙන්නේ. මේක ඉස්සෙල්ලත් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ එදා මේ වාසුදේව නානායක්කාර මැතිතුමාට මේ ලොබියක ඇතුලේ දාලා දරුණු ලෙස ප්‍රහාර එල්ල කළ සිද්ධි ඕන තරම් වෙලා තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැරයෝ විසින් ගහලා තියෙනවා. ඒ නිසා මේවා කිසි දෙයක් දන්නේ නැතුව අපි හැමෝම මොන දේශපාලන පක්ෂයට අයිති වුණා විවස්ථාදායකයේ සමාජිකයෝ ලෙස මේ සභාවේ ගෞරවය ආරක්ෂා කරන්න පුරුදු වෙන්න කියන එක මං ඉල්ලා සිටින මගේ වචන කීපය අවසන්.
හරි, බොහොම ස්තුතියි.
මම බන්දුල ඇමතිතුමාගේ කතාවට අහගෙන හිටියා. වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තුවට එනකොට මන්ත්‍රීවරේ තමන්ගේ ජනතා වෙනුවෙන් රාජකාරී කරන්න අත්අඩංගුවට ගන්න බෑ. ඉවරලා යනකොටත් අත්අඩංගුවට ගන්න බෑ. එච්චරයි තියෙන්නේ වරප්‍රසාද. එච්චරයි ඔන් ද වේ ටු පාර්ලිමේන්ට්
ඇන්ඩ්
අවේ ෆ්‍රම් පාර්ලිමේන්ට්. එතකොට මේක ඇතුලේ අපරාධ නීතියට යටත් වෙන්නේ නැහැ කියලා නීතියක් නැහැ.
සියලු දෙනා යටත් වෙනවා.
නීතියක් නැහැ පුතෝ, දන්නවනේ. ඔව්. මේකේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපරාධයක් සිද්ධ වුණොත් අපරාධ නීතිය බලපානවා. අච්චර බල කියත්
ඉන්නේ. බොහොම ස්තුතියි. අතුරුලී රත්න ස්වාමීන් වහන්සේ 22 27 යටතේ ප්‍රශ්නෙ ගේන්න. නෑ, ඔබතුමා දැන් පිළිතුරු දුන්නනේ. හරි.
ගරු කථානායකතුමනි, අද දින විශේෂයෙන්ම ගරු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමන් වෙත පසුගිය මාස කීපය තුළ රටේ පැවති ඛනිජ තෙල් අර්බුදය මේ වන විට යම් පමණකට සමනය කිරීම ගැන අමාත්‍යතුමන්ටත් ජනාධිපතිතුමන්ටත් පළමුව මා ස්තුති කරන්න කැමතියි. එයින් අදහස් වන්නේ ප්‍රශ්නය විසඳී ඇති බවක් නොවේ. දැනට ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ රටේ ණය බර තව තවත් වැඩි වෙන ලෙස తాවකාලිකවයි. දිගු කාලීනව තිරසාර විසඳුමක් සඳහා තවමත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකසා නැත. 2023 වන විට විදුලි වාහන 125කින් වැඩි කරන බවට ගත් තීරණය 2019 දී අද වනතුරු ක්‍රියාත්මක කර නැහැ. එමෙන්ම අපගේ ස්ථාවරය නම් මින් ඉදිරියට ගෙනෙන සියලු වාහන ඉලෙක්ට්‍රික් වාහන විය යුතු බවයි. දුම්රිය ඇතුළු ප්‍රධාන ප්‍රවාහන පද්ධතියම ඉදිරියේ විදුලියට පරිවර්තනය කරගත යුතුයි. තෙල් අර්බුදයේ විසඳුමක් ලෙස පොදු ප්‍රවාහන පද්ධතිය විධිමත් කළ යුතුයි. කඩුගන්නාවේ සිට දිගන දක්වා පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳ විශේෂ අත්හදා බැලීමක් පසුගිය රජේ නම් 2015 රජයේ සිදු කරන ලදී. එහිදී මාසය තුළ ගමන් කරන ලද කිලෝමීටර් ගණනට මුදල් ගෙවීමටත් මගියාට පෙරගෙවුම් කාඩ් පතකින් මුදල් ගෙවීමටත් ක්‍රමයක් සකසලා තිබුණා. ඒ ඉතා සාර්ථකවත් රජයේ කිසිදු අවධානයක් ඒ ගැන යොමු කොට නැත. විශේෂයෙන්ම මධ්‍යම පාන්තික පිරිස්වලට ගමන් කිරීමට විශේෂ ප්‍රවාහන සේවයක් වැඩිමිලට ලබා දීමෙන් පුජ්ජලික වාහන පරිහරණය ධෛර්යමත් කළ හැකිය. ඒ ගැන කිසිදු අවධානයක් යොමු කර නැත. මේ වන විට තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත. පිරිපහදුව ක්‍රියාත්මක කිරීමෙන් 29% පමණ තෙල් අවශ්‍යතාවය සාපේක්ෂ අඩු මුදලකින් ලබා දිය හැකි අතර පර්නස් සොයිල් තාරහා භූමි තෙල්ද එමගින් ලබාගත හැකිය. විදුලි නිෂ්පාදනය සඳහා පර්නස් සොයිල් ගැනීම පාරිසරික පැත්තෙනුත් පිරිවය පැත්තෙනුත් විදේශවලට මුදල් ඇදී යාම පැත්තෙනුත් ඉතා අවාසි සහගතය. එය දැනට සිදු කොට ඇත. බලශක්ති අර්බුදයේ මේ තරම් බරපතල වූයේ බලශක්ති විෂය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතරේ බෙදා තිබීමයි. බලශක්ති අර්බුදයට සමස්ත විසඳුමක් කරා යාමේදී තෙල්, ගෑස්, විදුලිය සම්බන්ධ වන සීලු ආයතන ඒකාබද්ධව විසඳුමක් සැලසුම් කළ යුතුව තිබුණි. එහෙත් අදවනතුරු එය එසේ කර ඇති බවක් නොපෙනේ. අඩුම ගණනේ මේ අමාත්‍යංශ ඒකාබද්ධ කළ ඒකාබද්ධ සාකච්ඡාවක් අවශ්‍ය බව අපි මේ ගරු සභාවට අවධාරණය කරන්න කැමැති. රටෙහි සුලම් බලය හා සූර්යාලෝකයේ යොදා ගැනීමෙන් හා තිබෙන බලශක්ති විභවයන් කළමනාකරණය කරමින් වඩා උචිත ප්‍රායෝගික විසඳුමකට යා යුතුව ඇත. අපට ස්වභාවිකව ලැබෙන හිරු එළිය හා සුලම් බලය විදේශ සමාගම්වලට විකුණා දැමීමෙන් අපට ස්වභාවික ලැබෙන හිරු එළියත් සුලඟත් අනුසතු කිරීමට කටයුතු කොට ඇත. මේ වන විට ගෞතම අදානි සමාගම සමග අත්සංකල ගිවිසුම අනුව ඔහුට අපි අපේ රටේ හිරුවෙලියෙන් ලබා ගන්නා විදුලියට අපි ඩොලර් වලින් මුදල් ගෙවන්න එකඟ වෙලා තියෙනවා. පුනර්ජනනීය බලශක්ති වෙනුවෙන් ආයෝජන කැඳවීමේදී අදාළ කොන්දේසි සකසා තිබේද? මේ සියල්ල අතරේ විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කර ඇත. අප රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 20%ක් පමණ භාවිතා කරන්නේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 20%ක් පමණයි. ඒ කියන්නේ 80% පරිහරණය කරන්නේ 20%යි. ඔවුන්ගේ බිල වැඩි කිරීම සාධාරණ නොවේ. ඒ නිසා මේ 20% කියන්නේ 20%ක් 80% ජනතාව 80% වහලවල් ගෙවල් පාවිච්චි කරනවා. එහෙනම් අපි මේ 80% ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය යුතුයි කියලා ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කැමැතියි. ඉදිරියේදී ඛනිජ තෙල් භාවිතයෙන් ධාවනය වන වාහන විදුලියට හැරවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ කුමක්ද? විදුලි වාහන සම්බන්ධයෙන් ගත් තීරණේ ක්‍රියාවට නොගන්නේ මන්ද? පොදු ප්‍රවාහනය පද්ධතිය ශක්තිමත් කරමින්ට ගෙන ඇති වැඩපිළිවෙළ කවරේද? සපුගස්කන්ධ තෙල් පිරිපහදුව දැනට අක්‍රීය වී ඇති අතර එසේ වුවහොත් යන්ත සූත්‍රද විනාශ වී යා හැකිය. ඒ සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දුව කවරේද? බලශක්ති සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් මීට පෙරදම විමසා සිටියා. ඒ සඳහා අදාළ සියලු ආයතන එකතු කොට වැඩපිළිවෙලක් සකසා තිබේද? ඒ ප්‍රතිපත්තිය කවරේද? ගෞතම අදානි කොම්මැනිය සූර්යාලෝකයෙන් විදුලි නිෂ්පාදනය කළ විට අප විදුලිය ලබා ගත යුත්තේ ඩොලර් වලින් බවට ගිවිසුමක් අත්සන් කර තිබේද? එම ගිවිසුම සභාගත කරන්නේද? විදුලි බිල සංශෝධනයේදී සමස්ත විදුලි නිෂ්පාදනයේ 20% පමණ භාවිතා කරන 80% පමණ පාරිභෝගිකයන් සඳහා ලබා දෙන සහනය කුමක්ද යන්න මේ ගරු සභාවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි. ඒ වගේම පසුගිය දිනක ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා කළ අපේ ස්ථාවරය විජේදරණී සභාව හැටියට එම මට ය ගරු කථානායකතුමනි කියවන්න අවස්ථාවක් නොමැති නිසා මම එම ප්‍රතිපත්ති කොටස මෙම අවස්ථාවේදී හැන්සාඩ් ගත කිරීම සඳහා ඉදිරිපත් කරන බොහොම ස්තුතියි. ගරු ඇමතිතුමා
බඳුනවත
ගරු කථානායකතුමනි අතිපූජ්‍ය අතුරුරිය රතන අපේ හඳුරු ඉදිරිපත් කර පළවෙනි ප්‍රශ්නයට පිළිතුර මම දෙනවා. ඉදිරියේදී ඛනිජ තෙල් භාවිතයෙන් ධාවනය වන වාහන විදුලියට හැරවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය කුමක්ද? වසර 2030 වන විටදී ලංකාව තුළ ධාවනය වන රත ඇණියෙන් 50%ක් විදුලිය භාවිතයෙන් ක්‍රියාත්මක වී යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉදිරියේදී විදුලියෙන් භාවිතා වන බස් රථ මිලදී ගැනීමට සැලසුම් කරනවා. මේ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයද සම්බන්ධ කර ගනිමින් විදුලියෙන් ක්‍රියාත්මක කරන බස් රථ මිලදී ගැනීමටත් ඊට අදාළ යටිතල පහසුකම් සපයා දීමටත් රජයේ අවධානය යොමු කරලා තිබෙනවා. තවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ ඇතුළු ගොඩනැගිලිවල වහල මත සූර්ය පැනල සවිකර පුද්ගලිකාංශයේද සහයෝගය ඇතිව විදුලි බලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝජනාවලිය සකස් කර ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවට අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා. 2. විදුලි වාහන සම්බන්ධයෙන් ගත් තීරණ ක්‍රියාවට නොනැගුණේ මන්ද? ඊයේ දිනේදීත් කැබිනට් අනුමැතිය ලබා ගත්තා විදුලියෙන් ක්‍රියා කරන ත්‍රිරෝද මෝටර රථ ලියාපදිංච කිරීම සඳහා අවශ්‍ය පනත සංශෝධනය කරන්න ඊයේ කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒ වගේම ත්‍රිරෝද රථ ඇතුළු මගීන් ප්‍රමාණය කරන පුද්ගලික බස් රථ, ඒ වගේම ත්‍රිරෝද රථ, ඒ වගේම යතුරු පැදි හා වෙනත් මගීන් ප්‍රමාණය සඳහා යොදා ගන්න සියලු අංශ නියාමනය කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසමට බලය ලබා දීම සඳහා ඒ පනත සංශෝධනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ලංකාව තුළ විදුලි වාහන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික සහාය ඇතිව පරිසර අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් එයා සම්බන්ධිත ආයතනවලද සහයෝගිතාවෙන් මේ වන විට විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කරමින් පවතිනවා. එම අධ්‍යයනයේ ප්‍රතිඵල මත වඩාත් ඵලදායීව ශ්‍රී ලංකාව තුළ භාවිතයේ යෙදවිය හැකි වාහන වර්ග පිළිබඳව හා එම වාහන ධාවනයේ යෙදවිය හැකි ප්‍රදේශ මෙන්ම විදුලි වාහන භාවිතයේ වැඩිවීම තුළ පරිසරයට සිදුවිය හැකි අනර්ථකාරී ප්‍රතිඵල සහ එම අනර්ථකාරී ප්‍රතිඵල දුරුකරගත හැකි ආකාරය පිළිබඳව සහ වාහන ආරෝපණය කිරීම සඳහා මධ්‍යස්ථාන ස්ථාපිත කළ යුතු ස්ථාන පිළිබඳ පැහැදිලි විස්තර ලබා ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම විදුලි වාහන ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග මෙන්ම ක්‍රියාකාරී සැලැස්මක්ද එම අධ්‍යයනය තුළින් පිළියෙල කර ගැනීමට අපේක්ෂා කෙරේ. 3. පොදුවාන පද්ධතිය ශක්තිමත් කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ. පුද්ගලික මගීන් ප්‍රවාහන සේවයේ බස් රථ පාසල් සේවා හඳුනාගත් ප්‍රමුඛ සේවා සඳහා අඛණ්ඩව ඉන්ධන සැපයුමක් ලබා දීම වෙනුවෙන් කොට්ටාව මාකුමර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉන්ධන ලබා දීම දැනට ආරම්භ කළා තිබෙනවා. පිටකොටුව බැස්සියෙන් මාවත පුද්ගලික බස් රථ නැවතුමේද මේ පොදු සේවා පවත්වාගෙන යාම සඳහා පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කළා තියෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මගින් නව පාසල්ලා කාර්යාල බස් රථ සේවා පාසුකම් ලබා දීලා තියෙනවා. ජාතික ගමනාගමන කොමිසම සිසු සැරිය බස් සේවයට අමතර වශයෙන් සාමාන්‍ය බස් ගාස්තු අය කරමින් පාසල් සිසුන් සඳහා වෙන් වූ බස් රථ 20ක් අලුතෙන් ආරම්භ කරන්න තිබෙනවා. මේ මගින් පාසල් සේවා සඳහා රථ සඳහා දෙමව්පියන්ට දැරීමට සිදුවන අධික ප්‍රවාහන වියදම් සඳහා සහනයක් ලැබෙන බැවින් මේ වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කරන්න ශ්‍රී ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සතුව දීර්ඝ කාලයක් අලුත් බස් රථ ධාවනයට නොයොදවා ගාල් කරලා තියෙනවා බස් රථ 80ක්. ඒ බස් රථ 80ම තව සති දෙකක් ඇතුළත විශේෂ පාසල් බස් රථ සේවාවක් ලෙස ධාවනයට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මධ්‍යම පාන්තික පිරිස විශේෂයෙන් ප්‍රවාහන සේවයක් හඳුන්වා දීම යටතේ මාකුඹුර කඩවත මොරටුව නගර කේන්ද්‍ර කර ගැනීමෙන් පාක් ඇන් රයිඩ් ක්‍රමය හඳුන්වා දී තිබෙන අතර සිය පුද්ගලික මෝටර රථවලින් පැමිණෙන යතුරු පැදි වලින් හෝ වෙනත් ක්‍රමවලින් පැමිණෙන මගීන්ට ඒ නතර කර තබා ශ්‍රී ලංකාවේ සිටි බස් සේවාව මගින් ප්‍රවාහන පාසුකම් සලසා දීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙය තවදුරටත් සුඛෝපභෝගීයා විදුලි බස් රථ පුද්ගලිකාංශයේ සහායෙන් යෙදවීම පිළිබඳ සාකච්ඡා කරමින් පවතිනෝ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ නව බස් රථ 500ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. එයින් බස් රථ 250 ග්‍රාමීය මාර්ගවල ධාවනයට මේ වර්ෂය තුලදී යොදවන්න බලාපොරොත්තු වෙනවා. කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය කිරීමේ සඳහා මේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයේ යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ක්‍රියා කරනවා. ප්‍රධාන දුම්රිය ස්ථානයේ සහ පොදු වාහන නැවතුම් ස්ථාන නාගරික බස් නැවතුම් පොළවල් සම්බන්ධ කරමින් බස් රථ මගින් කෙටි ගමන් වාර සංවිධානය කෙරෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දිනකට කාර්යාල දුම්රිය සේවා 118ක් පමණක් සාමාන්‍ය මගින් දුම්රිය සේවාවන් 375ක් පමණකුත් ලබා දෙනවා. එමගින් දිනකට මගින් 104කට පමණ ප්‍රවාහන සේවා සපයනවා. පවතින තත්ත්වයේ අනුවේ පොදු ප්‍රවාහන සේවයට ඇති අධික ඉල්ලුම හේතුවෙන් පාත දැක්වෙන සේවා අලුතෙන් ආරම්භ කළා තියෙනවා. වග සිට කොළඹ කොටුව දක්වා නව කාර්යාල දුම්රියක් ධාවනය කිරීම. නුවර හා කොළඹ කොටුව අතර නව සීගගාමී දුම්රියක් ආරම්භ කිරීම. පොල්ගාවෙල සිට කොටුව අලුත්ගම දක්වා නව දුම්රියක් ධාවනය කිරීම. කොළඹ කොටුව යාපනය අතර සීගගාමී දුම්රිය නැවත ආරම්භ කිරීම. යාපනය කංකසන්තුරය දක්වා කාර්යාල දුම්රියක් ආරම්භ කිරීම. ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථ 800ක් ගිය සතියේදී අලුතෙන් ධාවනයට බැටරි සහ ටයර් ලබා දීලා යෙදවීම.
ප්‍රශ්නේ මං අහලා නැහැ. අහලා තියෙන්නේ ගරු ඇමතිතුමනි, මං අහලා තියෙන්නේ දැන් ඉලෙක්ට්‍රික් වාහන ගෙන තීන්දු ගත්තේ අගෝ මේ 2019. හරි, ගැසට් එකකුත් ගහලා තියෙනවා. මොකද්ද කරලා තියෙන්නේ? අද අර්බුදය ඇවිල්ලා දැන් මාස ගානක්. මොකද්ද කරලා තියෙන්නේ? ඒකයි අපි අහන්නේ.
කරලා තියෙන දේ තමයි කිව්වේ. මෙතෙක්කල් නීතියේ එවැනි කිසිම ප්‍රතිපාදනයක් නැති නිසා ගිය සතියේ රැස්වෙච්ච කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා විදුලියෙන් ක්‍රියාත්මක කරන තිරෝද රථ ඇතුළු දේ වාහන භාවිතයට කලින් ලියාපදිංචි කරන්නවත් අවසරයක් රටේ තිබුණේ නැහැ. ඒක කරගෙන යන්න ඉතින්. ඔව්.
දැන් මේ අර්බුදයල මාස කීයක්ද? ඇයි ඒ තීන්දුව ගත්තේ නැත්තේ මේගොල්ලෝ?
ඒකට මොකද කරන්නේ? තීන්දුවක් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඔව්. දැන් ඊළඟට අනිත් ප්‍රශ්න ටිකේ ඔබ වහන්සේ අහලා තියෙන පස්වෙනි හතරවෙනි ප්‍රශ්නයට සහ පස්වෙනි ප්‍රශ්නයට හයවෙනි ප්‍රශ්නයට සහ හත්වෙනි ප්‍රශ්නයට විදුලි බල බලශක්ති අමාත්‍යතුමා වශයෙන් කාංචන විජේසේකර මහත්මයා උත්තර දෙනවා.
ගරු කථානායකතුමනි, හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර බොරතෙල් ආනයනය කර පිරිපහදු කිරීම මගින් මෙරට ඉන්ධන අවස්ථාවේ 30%ක් සපුරාගත හැකි නමුත් විදේශ විනිමය අර්බුදයත් සමග ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම ආයතන විසින් ලංකාව පහන ශ්‍රේණිවලට ඇතුළත් කිරීම හේතුවෙන් ඉන්ධන සැපයුම්කරුවන් බොරතෙල් සැපීම කෙරෙහි මැලිකමක් දක්වන මත දැක්වීම මත බොරතෙල් ආනයනය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. නමුත් බොරතෙල් ආනයනය කර ගැනීම අරමුණින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අකන්නු සිදු කර ඇත. තවද මේමන විටත් බොරතෙල් සැපීම ටෙන්ඩර් 10ක් ප්‍රදානය කළද එයින් සැපයුම්කරුවන් 8 දිනක් විසින් විවිධ හේතුන් ඉදිරිපත් කරමින් බොරතෙල් සැපීමට මේ දක්වා නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇත. එමෙන්ම පිරිපහදු යන්ත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සහ සංරක්ෂණ කටයුතු මෙම කාලය තුළ සිදු කරමින් පවතින අතර අගෝස්තු මාස 13 වන දින මීළඟ බොරතෙල් නැව දිවෙනට ළඟාවීමට නියමිතය. එම බොරතෙල් තොගය ලැබීමත් සමග පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. පිරිපහදුව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී පිරිපහදුවේ විවිධ කොටස් නිෂ්ක්‍රීය වායු පීඩනය යටතේ පවත්වා ගැනීම, හුමාල පද්ධතිය හා සිසිලන පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වා ගැනීම, කුළුණ හා බඳුන් කොලම් ඇන් වෙසල් හයිඩ්‍රෝකාබන් මගින් පුරවා තබා ගැනීම වැනි කටයුතු මගින් පිරිපහදු යන්ත්‍රාගාරය සුරක්ෂිතව තබා ගැනීමට කටයුතු කරනු ලබයි. එබැවින් බොරතෙල් පිරිපහදු නොකිරීම යන්ත්‍ර සූත්‍ර කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොකරයි. ප්‍රශ්නංක 5 පිළිතුර ඔව්. විදුලි බල හා බලශක්ති විෂයභාර අමාත්‍යාංශයේ මගින් මේමන විට ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපාය මාර්ග යනුවෙන් ප්‍රතිපත්තිමය ලේඛනයක් එළිදක්වා ඇත. 2019 වසරේදී අනුමැතිය ලද එම ජාතික ප්‍රතිපත්තිය 2019 අගෝස්තු මාස 9 වෙනි දින අංක 2135 ඇලීරක් 61 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. එහි පිටපතක් මේ පිළිතුරට අමුණා ඇත. එම ජාතික ප්‍රතිපත්තියේ මූලික ක්ෂේත්‍ර 10ක් ආවරණය කරනු ඇත. 10 කියවන්නොන්ද ඔබ ඕනේ? ප්‍රශ්න අංක 6 පිළිතුර නැත. මන්නාර මහා පුනරින් ප්‍රදේශයේ සුලංහා සූර්ය පුනර්ජනී බලශක්ති බලාගාර ස්ථාපනය කිරීම සඳහා වන ශක්්‍යතා අධ්‍යයනයක් feasibility study සිදු කිරීම සඳහා සීමා වන පරිදි 2022/3/28 දින අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙම පුනර්ජනීය බලශක්ති සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ తాවකාලික අනුමැතියක් හෝ ලබා දී නොමැත. එමෙන්ම අදාළ ශක්්‍යතා අධ්‍යයනය මගින් ඉදිරිපත් කර ඇති මිල යෝජනා ඉදිරිපත් කළ යුතු ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසාන එකඟතාවයක් හෝ එළඹ නොමැත. ඔබ වහන්සේ කියපු විදියට ඩොලර් වලින් ගිවිසුම් ගත වීමක් එහෙම කිසිම ආකාරයේ කටයුත්තක් මේ මොහොත වෙනකන් එහෙම කිසිම විදියකින් සිදු වෙලත් නැහැ. එවැනි ආකාරයේ ඉල්ලීමක් කරලත් නැහැ. ශක්්‍යතා වාර්තාව මගින් ඔවුන් යම් මිල දක්වීමක් ඉදිරිපත් කළ තියෙනවා. ඒක අපේ තියෙන කාර්යභාරයක්. ඒක බාර ගන්නවද නැද්ද කියන එක. ඒක තවමත් සිදු වෙච්ච නැති කාරණාවක්. ඒ වගේම ප්‍රශ්නංක 7. ඒ වගේම එවැනි ව්‍යාපෘති අත්‍යවශ්‍යයි ගරු කථානායකතුමනි. මේ රටට අවශ්‍ය පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කරන්න නම් මේ රටට අවශ්‍ය විදේශ විනිමය අවශ්‍ය නම් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් අනිවාර්යයෙන්ම එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි. එවැනි ව්‍යාපෘති ආවොත් තමයි දේශීය වශයෙන් ඉන්න සංවර්ධනය කරන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කරන පුද්ගලයන්ට හරි එවැනි ව්‍යාපෘති කිරීම සඳහා අඩුමතරමේ ණයවර ලිපියක් විවෘත කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අපි සැලකිල්ලට ගන්නවා. නමුත් මේ මොහොත වෙනකන් අපි අනුමැතියක් ලබා දීලා නැහැ. නමුත් ඉදිරියේදී අපි අනුමැතිය ලබා දෙන්න කටයුතු කරනවා එවැනි ව්‍යාපෘති සඳහා. ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක 7 අඩු ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන අඩු ආදායම්ලාභී විදුලි පාරිභෝගිකයන් සඳහා සහන විදුලි ගාස්තු ක්‍රමයක් සහිතව සමස්ත විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මීට සති කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා මහජන විපක්ෂතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලදී. එම කොමිෂන් සභාව විසින් එකී යෝජනාවලිය පිළිබඳව සලකා බලා ඊට තවදුරටත් සංශෝධන එක්කර විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවන වියදමට වඩා සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු විදුලි ගාස්තු ක්‍රමයක් අඩු ආදායම්ලාභී පවුල් සඳහා හඳුන්වා දෙමින් නව විදුලි ගාස්තු ක්‍රමයක් අනුමත කොට ඇත. එම නව විදුලි ගාස්තු ක්‍රමය ඉදිරි සතියේ සිට බලාත්මක කර ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් පවතී. ගරු කථානායකතුමනි, මේ විදුලි බල මණ්ඩලය විසින් පහුගිය කාලයේ විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛනට අනුව විශේෂයෙන්ම අපේ පහුගිය අවුරුද්ද ගත්තොත් එහෙම පහුගිය අවුරුද්දේ මාසිකව විදුලි බිල විදුලිය උත්පාදනය කිරීම සඳහා වැයවෙච්ච මුදල රුපියල් බිලියන 23.6ක් මාසිකව වැයවෙච්ච මුදල. මේ මීට අවුරුද්දකට පෙර. නමුත් අපිට අනිත් පැත්තට උත්පාදනයේ ඒකෙන් අපිට ලැබෙන මුදල් වෙලා තිබුණේ අපිට ආදායම හැටියට රුපියල් බිලියන 21.7යි. නමුත් පහුගිය අවුරුද්දේ වැඩි වෙච්ච ඉන්ධන මිල, වැඩි වෙච්ච ගල්ලංගුරු වල මිල, මේ සියල්ලම අපි සැලකිල්ලට ගත්තට පස්සේ අපේ මාසිකව විදුලි උත්පාදනය සඳහා යන මුදල දල වශයෙන් රුපියල් බිලියන 33ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට රුපියල් බිලියන 33ක් වියදම් වෙනවා, රුපියල් බිලියන 20ක් පමණයි අපිට ආදායම ලැබෙන්නේ. එතකොට මේ වන විට විදුලි බල මණ්ඩලය ගෙවන්න තියෙනවා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සැපයුම් කරුවන්ට. මේ දේශීය වශයෙන් ඉන්න සැපයුම් කරුවන්ට පමණක් ගෙවන්න තියෙනවා රුපියල් බිලියන 28.5ක් පහුගිය සතිය වෙනකට ගෙවන්න තියෙනවා පහුගිය මාස 6ක පමණ කාලය සඳහා අපි ලබාගත් විදුලිය වෙනුවෙන්. අපිට ගෙවන්න තියෙනවා වහලේ මත සවි කරපු සූර්ය පැනල සඳහා ගෙවන්න තියෙනවා රුපියල් බිලියනයකට වැඩි මුදලක් ගෙවන්න තියෙනවා ඒ සැපයුම් කරුවන් වෙනුවෙන්. ඒ වගේම පෞද්ගලිකව බලාගාර වෙනුවෙන්, පෞද්ගලික බලාගාර වලින් අපි ලබාගෙන තියෙනවා විදුලිය, ඒ විදුලිය වෙනුවෙන් දැනට ගෙවන්න තියෙනවා රුපියල් බිලියන 76.8ක් ගෙවන්න තියෙනවා. ඊට අමතරව කණිත්තෙල් සංස්ථාවට විටින් විට මහා භාණ්ඩාගාරයේ මගින් මැදිහත් වෙලා, මහා බැංකුවත් මැදිහත් වෙලා විවිධ අවස්ථාවලදී මුදල් ලබා දීලා තියෙනවා. නමුත් මේ මොහොත වෙනකඩත් ලංකා කණිත්තෙල් සංස්ථාවට රුපියල් බිලියන 31.6ක් ගෙවන්න තියෙනවා විදුලි බල මණ්ඩලයේ ලබාගත් ඉන්ධන සඳහා. ඊට අමතරව අපිට තියෙන ප්‍රොජෙක්ට් ලෝන්ස්, ටර්ම් ලෝන්ස් මේ දෙක ගත්තම ප්‍රොජෙක්ට් ලෝන්ස් වල තියෙනවා බිලියන 284ක්, ටර්ම් ලෝන්ස් වල තියෙනවා බිලියන 138ක්. මේ සමස්ත එකතුව ගත්තම අපිට තියෙනවා රුපියල් බිලියන 612ක මුදලක් අපිට ගෙවන්න තියෙනවා විදුලි බල මණ්ඩලයේ හැටියට ලබාගෙන තිබෙන ණය, ලබාගෙන තියෙන සැපයුම් මේවට නැවත ගෙවන්න තියෙනවා. මේ නිසා තමයි ඉල්ලීමක් කරේ එක පැත්තකින් සම්පූර්ණම බර ජනතාව මත දාන්නේ නැතුව අපි විදුලි බල මණ්ඩලයටත් කියලා තියෙන උපදෙස් දීලා තියෙන්නේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වැඩි අවධානය යොමු කරන්න. එහෙම වුණොත් තමයි අපිට මේ තියෙන උත්පාදන වියදම අඩු කරගන්න පුළුවන් වෙන්නේ. උත්පාදන වියදම අඩු කර ගැනීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ගමන් යම් මිල සංශෝධනයක් කරන්න කියලා 2013 වර්ෂයේ තමයි අවසාන බරට මිල වැඩිවීමක් වුණේ. 2014 තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙලා ඉන්නකොට නොරොච්චෝලේ බලාගාරයේ අපේ රටට එකතු කරලා ඒ මගින් 125කින් මේ රටේ විදුලි බිල අඩු කරේ. ඒ නිසා 2014න් පසුව මේ රටේ විදුලි බිල සංශෝධනයක් සිද්ධ වෙලා නැහැ. ඒ 2014 පසුවේ සිදුවෙච්ච සංශෝධනයේ කරු කථානායකතුමනි, සාමාන්‍යයක් හැටියට ගත්තොත් එහෙම අපිට තියෙනවා කිලෝවොට් පැය සාමාන්‍යයෙන් ඒකක ගාන ගන්නෙ බිංදුවේ ඉඳලා 30 දක්වා. ඒ 30 දක්වා තියෙන උපරිම ඒකක ගාන ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි අය කරේ මෙච්චරකල් ඒකක 30ක් පාවිච්චි කරන එක්කෙනට කරු කථානායකතුමනි අය කරේ උපරිම මුදල මාසික බිල රුපියල් 105යි. අපිට උත්පාදන වියදමක් යනවා එක ඒකකයක් හදන්න සාමාන්‍යයෙන් දල වශයෙන් රුපියල් 48ක්. හැබැයි අපි රුපියල් 105යි අය කරලා තියෙන්නේ ඒකක 30කට. මේ අවුරුදු ගාණක් තිබෙච්ච තිස්ස ප්‍රශ්නයක්. ඒ ඒකක 30ක මුදල රුපියල් 105 වර්ධනය වෙන්නේ ගරු කථානායකතුමනි මේ මිල සංශෝධනයෙන් පස්සෙත් උපරිම ගාණ බවට පත් වෙන්නේ රුපියල් 360යි. රුපියල් 105 තමයි රුපියල් 360 බවට පරිවර්තනය වෙන්නේ. ඒකත් ආවරණය වෙන්නේ නැහැ අපේ උත්පාදන වියදම. ඒ වගේම ඒකක 31 සහ 60 දක්වා 60කට අය කරපු උපරිම ප්‍රමාණය, ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිටියා පුරවැසියෝ විශාල ප්‍රමාණයක් ලක්ෂ 18ක් හිටියා රුපියල් 280කට අඩු බිලක් ගෙවන. ඒ රුපියල් 280ක බිල තමයි රුපියල් 780ක් දක්වා වර්ධනය වෙන්නේ. ආගමික සිද්ධාස්ථාන ගත්තම ගරු කථානායකතුමනි අපි හාමුදුරුවෝ ප්‍රශ්නේ අහපු හින්දා මෙතෙක් කල ආගමික සිද්ධාස්ථාන වලට ඒකකයකට අය කළ තිබුණේ ඒකක 30ක් දක්වා රුපියලයි 190යි. අපිට වියදම් වෙනවා රුපියල් 48ක්. රුපියලයි 190යි ගෙවන්නේ. එතකොට මාසික බිල රුපියල් 87යි. මේ ආගමික සිද්ධාස්ථාන වල හැබැයි අපි දකිනවා හැම වෙලාවෙම මේ ආගමික සිද්ධාස්ථාන වල මේක අවභාවිතා වෙලා තිබුණා. මේ රුපියල් 87 බිල තමයි රුපියල් 350 දක්වා යන්නේ. රුපියල් 285 බිල තමයි රුපියල් 1260 දක්වා යන්නේ. ආගමික සිද්ධාස්ථාන වල ඒකක 180ක් දක්වා ඒකක 180ක් පාවිච්චි කරනවා නම් තිබුණේ රුපියල් 1057යි. බිල තිබුණේ මාසික බිල. ඒ 1057 තමයි රුපියල් 3900 දක්වා යන්නේ. නමුත් මම නම් විශ්වාස කරනවා අපි සමහර දේවල් අපි කළමනාකරණය කළ යුතුයි. ඒ වගේම අඩු ආදායම් ලාභියම් කිසි සැලසීමක් වෙන්න ඕන. මේක ඇතුලේ ඒ අනුව තමයි මහා භාණ්ඩාගාරේ ලබා දෙන්න පුළුවන් මේ ක්‍රමය ඇතුලේ තමයි මේ වර්ධනය කරලා තියෙන්නේ. නමුත් මේකෙන් සම්පූර්ණ වියදම ආවරණය වෙන්නේ නැහැ. අපි ඒක බලන්නේ උත්පාදන වියදම අඩු කරගෙන පහුගිය අවුරුදු 9ෙම 2014න් පස්සේ මෙහි රටේ මහා පරිමාණ විදුලි බලාගාරයක් වෙනුවෙන් කටයුතු කළා නැහැ ගරු කථානායකතුමනි. ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒක තමයි අපේ මේ විදුලි අර්බුදයට තියෙන ප්‍රධානම හේතුව. ඒ නිසා තමයි පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සහ අලුත් ව්‍යාපෘති වෙනුවෙන් අපි කඩනමින් පියවර ගැනීම සඳහා විවිධ පනත් සංශෝධන ගේන්නේ. ඒ පනත්වලට මෙතන ඉන්න බහුතරයක් එදා පක්ෂව සහයෝග දුන්න ආණ්ඩු පක්ෂේ කට්ටිය හැබැයි විපක්ෂය එදා විරුද්ධ වුණා. අපි අද යෝජනා කරලා තියෙනවා මේකත් එක්කම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල කරන්න කියලා විදුලි බල මණ්ඩලය. ඒක අනිවාර්යම කළ යුතුයි. ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා යම් සහනයක් ලැබෙනවා නම් ඒ සහනේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න.
හරි බොහොම ස්තුතියිතුමා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් පිළිගැන්වීම ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවලු හන්දේ.
එයක් අහන්නේ මම වැඩි කාලයක් ගන්න නැහැ ගරු කථානායකතුමනි. ඔබතුමා කිව්වා ගෞතම මදානි සමග එහෙම ගිවිසුමක් අත්සන් කළ නැහැ කියලා. නෑ ඔව් හරි අත්සන් කරපු ගිවිසුම ගැනයි මම ඇහුවේ. හොඳේ. ඒක නැත්නම් මම ඔබතුමාගෙන් ආයෙ ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. එක. දෙක. විදේශීය සමාගම් වලින් උනර්ජනනීය බලශක්තිය මෙහි උත්පාදනය කිරීමට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඔබතුමා කිව්ව එකට අපි එකඟයි. නමුත් කොයි විදියටද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අන්තිමට අපේ හුලන් ටිකත් කම්පැනි වලට අධිකාරයත් කම්පැනි වලට විදුලිය පදනම් වෙන්නේ විදේශීය සමාගම. ඒ නිසා ඔබතුමාගේ ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරා නම් විදේශීය ආයෝජකෝ කැඳවනවා නම් අඩුගාරේ අපේ හුස්ම ටිකවත් අපි ගන්න හුලන් ටිකවත් අයිති අපට තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකඟතාවලට යන්න ඕන. කොහොමද කියන්නේ? කොහොමද යන්නේ? යනවායි කියන එක නෙමෙයි ප්‍රශ්නේ. රටේ සූර්යාලෝකයේ හුලන් ටික නිකන් ලැබෙන එකට අපිට ඩොලරින් ගෙවන්න බෑ. ඒකයි අපි කියන්නේ.
ගරු කථානායකතුමනි, අතුරුලේ රතන ස්වාමීන් වහන්සේ විසින් අහපු ප්‍රශ්නේ මම ඉදිරිපත් කරනවා. අහලා තියෙන්නේ ගෞතම අදාන කම්පැනිය සූර්යාලෝකෙන් විදුලි නිෂ්පාදනය කළ විට අප විදුලිය ලබා ගත යුත්තේ ඩොලර වලින් බවට කිවිසුමක් අත්සන් කර තිබේද? එම කිවිසුම සභාගත කරන්නේද? ඉතින් මම පැහැදිලිව කිව්වේ ඩොලර් වලින් අපි ගන්නවා කියලා කිවිසුමක් අත්සන් කළා නැහැ. ඔබ වහන්සේ අහලා තියෙන ප්‍රශ්නෙ මම පිළිතුරු දුන්නේ.
පැහැදිලිවම තමයි.
අවබෝධතා කිවිසුමක් අත්සන් කළා තියෙනවා. ව්‍යාපෘතියක් කිරීම පිළිබඳව අපිට පුළුවන් ද කියලා බලන්න. නමුත් ගරු කථානායකතුමනි නිකන් තියෙන හුලඟ නිකන් තියෙන ඉරාලෝකයේ තමයි තියෙන්නේ. හැබැයි නිකන් තියෙති අපිට ඉන්න පුළුවන් හුලඟ වැඩි වැඩි. අපිට ඉන්න පුළුවන් අවුවේ පිච්චි පිච්චි. හැබැයි මේක අපි පාවිච්චි කරන්න නම් ආයෝජනය කරන්න පුළුවන් මිනිස්සු වෙන්න ඕන. ආයෝජනය කරන්න පුළුවන් තාක්ෂණයේ තියෙන මිනිස්සු වෙන්න ඕන. නිකන් අපිට තිබුණට වැඩක් වෙන්නේ නැහැ. මේ මානසිකත්වයෙන් වැඩ කළා තමයි අපි මෙච්චර අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපේ තියෙන සූර්යාලෝකය අපේ තියෙන හුලඟ නිකන් තිබුණා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕන. ඒ ප්‍රයෝජනට ගන්න පුළුවන් මිනිස්සුන්ට අපි ඉඩසරසර දෙන්න ඕන. ඒක තමයි මේ කළ යුතුව තිබෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම රජයක් හැටියට පසුගිය රජයේත් ඒ තීන්දුව තිබුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. මේ රජයේත් ඒ තීන්දුව තියෙනවා. අපිට භාවිතා කරන්න පුළුවන් සම්පත් තාක්ෂණික වශයෙන් ඒ සුදුසු සමාගම් තෝරගෙන ආයෝජකයන් තෝරගෙන අනිවාර්යයෙන්ම අපේ රටට ආයෝජන එන්න ඕන. අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්න නම් විදුලි අර්බුදයෙන් යන නම් මේක අනිවාර්යයෙන්ම පාවිච්චි වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට අර තියෙන දේශීය සමාගම් වලට අවස්ථාව ලබා දෙන්න පුළුවන් වෙන්නේ.
හරි බොහොම ස්තුතියි ලක්ෂණ කිරියල්
මහත්මයා. මම ඇමතිතුමාගේ අහන්න කැමති මම දැක්ක පුවත්පතක ඒක පස්සේ සලාත කෙරුවා වහලා තියෙන පිරිපහදුවට වැඩ කරන අයට කෝටි 4ක බෝනස් දුන්නේයි කියලා. වහලා තියෙන පිරිපහදුව වහලා තියෙන්නේ කෝටි 4ක බෝනස් දීලා තියෙනවා. කෝටි 40ක් නේ.
ඔව් ඇමතිතුමා උත්තර දෙන්න.
කෝටි 40ක් අපේ පාර්ලිමේන්තුව ඇමතිතුමා අපට
ඇමතිතුමා
අපරාධයක් නේ.
එමෙතුම උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි මේ පිළිබඳව පුවත්පත් වලින් වාර්තා කරාට පස්සේ මමත් මේ පිළිබඳව කණිත සංස්ථාව සහ කණිතෙල් බෙදා හැරීමේ ආයතන කියන දෙකෙම විමසීම් කරා. එහි මූල්‍ය කළමනාකරු විසින් දන්වලා තිබෙනවා විශේෂයෙන්ම පහුගිය කාලයේ අතිකාල දීමනා වශයෙන් කෝටි 250ක් 300ක් අතර මුදලක් ගෙවලා තියෙනවා. නමුත් පහුගිය කාලවල මේක සීමා කරලා තියෙනවා. ඒ සීමා කිරීම ඇතුලේ පිරිපහදුව වහලා තිබුණේ නැහැ මාර්තු සහ අප්‍රේල් මාසවල. මාර්තු සහ අප්‍රේල් මැයි කියන මාසවල පිරිපහදුව කටයුතු කරා ගරු කතානායකතුමනි. අපි පිරිපහදුව වහලා තිබුණේ පහුගිය මාසේ විතරයි. අපි බොරතෙල් නෞකාවක් ගෙනල්ලා ඒ පිරිපහදුවේ කටයුතු සිද්ධ වුණා. ඒ වගේම අපි ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය අපේ රටේ ඉන්ධන පිරුම්හල් වෙත ක්‍රියාත්මක නොවුණත් අත්‍යවශ්‍ය සේවාවලට අඛණ්ඩව ඉන්ධන ප්‍රවාහනයේ කටයුතු සිද්ධ වුණා. බෙදා හැරීමේ කටයුතු ගුවන් තොටුපළ ගත්තම, වරාය ගත්තම, සීටීබී ඩිපෝ ටික ගත්තම, දීවර වරායන් ටික ගත්තම, කර්මාන්ත ටික ගත්තම මේ සියල්ලටම අඛණ්ඩව දෛනිකව දින 7ම බෙදා හැරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණා අපේ පිරුම්හල්ට ක්‍රියාත්මක නොවුණත්. ඒ වගේම සෞඛ්‍ය අංශයට අපි දවස් කීපයක් දාලා තිබුණා සිකුරාදා සෙනසුරාදා දවස්. එතකොට මේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස්වල සේවය කරන පිරිස්වල තමයි අතිකාල දීමනා ගෙවලා තියෙන්නේ. නමුත් ඒ ගෙවපු දීමනා රුපියල් කෝටි 250 ඉදන් රුපියල් කෝටි 40කට කළමනාකරණය කරලා තියෙනවා. යම් අතිකාල දීමනාවක් ගෙවිය යුතුයි සෙනසුරාදා ඉරිදා වැඩ කරන පිරිස්වලට. නමුත් අපි ඉදිරියටත් කළමනාකරණයකින් මේ කටයුතු කරන්න අපි කටයුතු කරනවා. ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ අතිකාල දීමනා ගෙව්වේ කාටද? ගෙව්වේ මොන හේතු හින්දාද කියන එක අපි ඉදිරියේදී අපි සභාගත කරන්න කටයුතු කරනවා.
ඔව් හෙක්ට අප්පු හැමන්තුමා.
ඔව් කරු කතානායකතුමා ඔබතුමාගේ අවසරය ඇතුව කරු කාංචන ඇමතුමාගෙන් අහන්නේ දැන් QR කෝඩ් එකත් එක්ක ත්‍රිවිල් ඇතුළු අනිත් වාහන සියලු දෙනාටම තෙල් සැපීම දැන් සිද්ධ කරනවා. දැන් පෝලිං නැති වෙලා තියෙන එක හරි. හැබැයි මේ වෙනකොට සුළුපන්න දීවරය ඔබතුමා දන්නවා ඔබතුමාගේ ප්‍රදේශෙත් දීවරයන්ට භූමි තෙල් අවශ්‍යයි. දැන් පිරිපහදුව ගැනත් ඔබතුමා කිව්වා බොරතෙල් ගැනත් කිව්වා ඒක එන්න තව කල් යනවා කියලා ඔබතුමා කරපු ප්‍රකාශයෙන් මට හැඟුණේ. ඒ නිසා කරුණා කරලා කියන්න දැන් ඒ ලක්ෂ ගණනක් දීවර පවුල් ටික ඉතාමත්ම අනාථ අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඒ අයට මොනවාද ඔබතුමා දෙන විසඳුම? මේ වෙලේ සහනාධාරයක් වුණා හරි දෙනවාද එයාට ජීවත් වෙන්න? එහෙම නැත්නම් වෙන තෙල් ගෙනත් දෙන වැඩපිළිවෙලක් ඔබතුමා ක්‍රියාත්මක කරනවාද කියලා විශේෂයෙන් කියන්න. මොකද ඒක ඉතාමත්ම අවශ්‍යයි. ඒ අය ඉතාමත්ම ප්‍රශ්න ගොඩක ඉන්න මේ
වෙලාව. ගරු කතානායකතුමනි, ඒ ප්‍රශ්නයට පිළිතුර ගරු කතානායකතුමනි, අපිට පහුගිය මාසේ පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමි තෙල් නිෂ්පාදනය නැති වෙලා තිබුණා. විශේෂයෙන්ම භූමි තෙල් අවශ්‍ය දීවර කර්මාන්තයේ කටයුතු කරන පිරිස්වලට පහුගිය සති 4ක පමණ කාලය අපිට භූමි තෙල් ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න නොහැකි වුණා. විටින් විට අවස්ථාවලදී අපේ තියෙන සංචිත වලින් යම් ප්‍රමාණයක් දීවර වරායන්වල තියෙන ඒ තියෙන ඉන්ධන පිරුම්හල් හරහා සහ තෝරාගත් ප්‍රදේශවල තියෙන ඉන්ධන පිරුම්හල් හරහා ලබා දෙන්න කටයුතු කරා. පහුගිය සතියේත් අපි තංගල්ල ප්‍රදේශයට, කිරින්ද ප්‍රදේශයට, වැනි ප්‍රදේශවලට, පුත්තලමට, වෙල්ලමංකර වගේ ප්‍රදේශවලට ඒ අවශ්‍ය භූමි තෙල් සම්පූර්ණ අවස්ථාවේ නොමැති වුණත් අපි යම්කිසි ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරා. නමුත් මම පිළිගන්නවා පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා අපිට භූමි තෙල් නිෂ්පාදනයේ අඩුවක් තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා 15 වෙනිදා වෙනකට, 13 වෙනිදා තමයි බොරතෙල් නෞකාවක් ලංකාවට පැමිණීමට නියමිතලා තියෙන්නේ. ඊළඟට දෙවැනි නෞකාවත් 29 වෙනිදා පැමිණීමට දැනට අපිට දින වකවානු ලබා දීලා තියෙනවා. 13 වෙනිදා පැමිණීමෙන් පසුව 15 වෙනිදා ඉඳලා පිරිපහදුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. 15 වෙනිදා ක්‍රියාත්මක කරොත් සාමාන්‍යයෙන් දින 2ක් 3ක් යනවා භූමි තෙල් නිෂ්පාදනය වෙන්න. අපි විශ්වාස කරනවා, අපි දීවර ඇමතුමත් මේ පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක පවත් සාකච්ඡාවත් අපි තීරණය කරේ 19 වෙනිදා ඉඳලා අඛණ්ඩව භූමි තෙල් ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. පහුගිය කාලයේ ගරු කතානායකතුමනි භූමි තෙල් ලබා දුන්නම ඒක දීවරයන්ට යන්නේ නැතුව භූමි තෙල් අවභාවිතා වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒක පෞද්ගලික බස් රථ මිලදී අරගෙන ඩීසල් වෙනුවට භූමි තෙල් පාවිච්චි කරා. ඒ නිසා ඒකත් වැළකෙන්න ඕන. ඒ නිසා අපි යෝජනා කරනවා රුපියල් 87ක මුදල කර දෙනකට විශාල කළමනාකරණය කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මිල සංශෝධනයක් කිරීම සඳහා රජය මේ වෙනට අවධානය යොමු කළ තියෙනවා භූමි තෙල් ලබා දීමේදී. ඒ ලබා දෙනකට ඒ අවශ්‍ය තීරු වලට දීවර වැවිලි කර්මාන්ත ඒ වගේම අඩු ආදායම් ලාභීන් ඔවුන් ඉලක්ක කරගෙන මුදල් අමාත්‍යංශෙම වෙනම වැඩසටහනක් සකස් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා 19 වෙනිදා ඉඳලා අඛණ්ඩව භූමි තෙල් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක
කරනවා. සමින්දී ධර්මන්තිතුමා මොන හරි ප්‍රශ්න තියෙනවද?
ගරු ඇමතුමා, දැන් ඔබතුමා දිගින් දිගටම චෝදනා කරා අපි අනපනත් වලට අත ඉස්සීම නැති නිසා තමයි මේ කාරණේ කියලා. එහෙනම් ඔබතුමාලත් දැන් විපක්ෂින්ද මේ කාර්යය බාරෙම කරා. මගේ ප්‍රශ්නේ කරු කතානායකතුමනි, දැන් මේ මිල වැඩිවීම සාධාරණ නැහැ. දැන් විදුලි බිල වැඩිවීම සිද්ධ කරන්නේ ඇයි? එක පැත්තකින් කර්මාන්ත ශාලා සියල්ල අඩපණ වෙලා තිබෙනවා විදුලිය අකන්නව නොදීම තුල. දැන් තාමත් විදුලිය අකන්නව දෙන්න බෑ. ඉතින් විදුලිය ලැබුණා නම් මේක වැඩි කෙරෙල් සාධාරණ. හැබැයි මේ වැඩිවීම තුල රාජ්‍ය ආදායම ඇද රුපියල් වලින්. දැන් මෙයාලට තියෙන්නේ ඩොලර් අරුපුදයක්. දොළදරුපුඩි විසඳ ගන්න මේ රටේ අහිංසක ජනතාවට පීඩනයට පත් වෙලා මම අහනවා ගරු ඇමතුමාගේ දැන් ඔබතුමාලා ආදායම් වැඩි කරගෙන දැන් පෞගේ කාලය තුළම විශාල පාඩු ලැබුව ආයතන තියෙනවා පාඩු ලැබුම කුඩා පරිමාණයේ ව්‍යවසායකයෝ ඉන්න ගෙවල් වල ඒවට වන්දි ලබා දීම සඳහා මැදිහත් වීමක් වෙනවාද එහෙමනම් සාධාරණයි එහෙම වෙන්නේ නැහැ තමුන්වහන්සේලා මේ අරගෙන තවත් හදන්න යන්නේ වෙනත් මංකොල්ලයක් ඒ මංකොල්ලේ හරහා මේ රටේ ජනතාව තවත් පීඩනයටපත් නොකර සාහනදායි වැඩපිළිවෙලක් යෝජනා කරලා මේ වැඩි කිරීම කරනවා නම් සාධාරණයි කරු ඇමතුමා.
ආයතන්නේ ඔබතුමා බොතුමන්ලගේ ආර්ථිකය පිළිබඳව විශේෂඥෙක් කිනෝ හර්ෂසිල්ලා මන්ත්‍රීතුමා. එතුමාගෙන් පොඩි පාඩමක් ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. මොකද ඔබතුමන්ලා කියනවා මේ ආර්ථිකය කළමනාකරණය කරන්න අර්බුදයේ කළමනාකරණය කරන්න කියලා. මේ විදියට ගියොත් එම ගරු කතානායකතුමනි විදුලි බල මණ්ඩලයට තව මාසයක් යනකොට විදුලි උත්පාදනය කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. දැනටමත් පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කරන සැපයුම් කරුවන් පෞද්ගලික බලාගාරවල පිරිස් අපිට දැනටමත් දැනුවත් කරලා තියෙනවා ඔවුන්ට පහුගිය මාස 10ක පමණ කාලය ගෙවීමට ඇති මුදල් ගෙවලා නැත්නම් ඔවුන්ට තව දුරටත් විදුලිය ලබා දීමට නොහැකියි කියලා. අපිට පහුගිය කාලේ 70%ක් විදුලිය උත්පාදනය කරන්න සිද්ධ වුණේ ඉන්ධන සහ ගල්ලංගුරු වලින්. අපිට ජල විදුලියෙන් විදුලිය උත්පාදනය කරන්න බැරි වුණා. මේ පහුගිය සතියේ පමණයි 58%ක් 60%ක් ජල විදුලියෙන් අපිට විදුලිය උත්පාදනය කරන්න පුළුවන් වුණේ. ඔබතුමාලා අවුරුදු 5ක් කාණ්ඩුවේ හිටියා. අවුරුදු 5ක් කාණ්ඩුවේ ඉන්නේදී අර 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නවත්තපු තැන ඉඳලා නොරොච්චෝලේ බලාගාරයෙන් පස්සේ මොකක් හරි එක බලාගාරයක් මේ රටේ හැදුවා නම් මේ ප්‍රශ්න එන්නේ නැහැ. හැබැයි ඔබතුමාලා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න නැතුව අපිට අවිල්ල කියනෝ දැන් ප්‍රශ්නෙට විසඳුම් හොයන්න හදනකොට මේක කරන්න එපා කියලා. මම කැමැති කරු කතානායකතුමනි බිල වැඩි කරන්න නැතුව ඉන්න යෝජනා කරන්න නැතුව ඉන්න විපක්ෂ ඉන්න කට්ටිය කියන්න කොහොමද මේකට මුදල් ටික හොයාගන්න කියලා. ඔබතුමාලා කියන්නේ මේ රුපියල් බිලියන 617ක් 612ක් විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු මුදල් මේ රුපියල් බිලියන 612 පියව ගන්න විදිය කියනවා නම් මාසිකව යන රුපියල් බිලියන 30යි ඒ රුපියල් බිලියන 30න් රුපියල් බිලියන 3.2ක් යනවා වැටුප් සහ වේතන ඇතුළු දීමනා වලට මේ ඉතුරු ටික ගියත් රුපියල් බිලියන 27ක් යනවා අපිට අනිත් උත්පාදන කටයුතු වලට ඒ නිසා මේක කළමනාකරණය කරගන්න ඕන මේක කවුරු ආවත් මේ තීන්දුව ගන්නවා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා හෙට දවසේ විදුලි බල ඇමතිවරයා වුණොත් ඔය කතාව නෙමෙයි කියන්න වෙන්නේ
බොහොම ස්තුතියි ඇමතිතුමා 50 කෙටුම්පත් පිළිගැන්වීම අංක 1 යෝජනා අංක 1 සභා නායකතුමා
ප්‍රවාහන
ඔබතුමා
යෝජනා අංක 1 ඉදිරිපත්
කරනවා
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම් පතකි
දෙවෙනි වර කීම කවදාද යෝජනා අංක 2
60 දින කරන
ඇමතිතුමා
සිකුරාදාද
අධිකරණ ඇමතිතුමා
යෝජනා අංක 2 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම විවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි
දෙවෙනි වර කීම් කවදාද
සිකුරාදා
කම්කරු හා විදේශ රැකියා මාත්‍යතුමා
ඉදිරිපත් කරන
ආර්මික ආරවුල් සංශෝධන 131 අධිකාරය වූ කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි
දෙවෙනි වර කීම කවදාද
දින යෝජනා අංක 4
යෝජනා අංක 4
ඉදිරිපත් කරන
කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන සංශෝධන 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම් පතකි.
දෙවෙනි වර කීම කවදාද?
හෙට දිනේද?
කම්කරු හා විශේෂ
රැකියා
ආර්මික ආරවුල් සංශෝධන 131 අධිකාරය වූ කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම් පතකි.
දෙවෙනි වර කීම කවදාද? යෝජනාංක 6
පාර්ලිමේන්තුවේ රැස්වීම අංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8හි විධිවිධානවල සහ 2022 අගෝස්තු මාසේ 9 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 10 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1:30 සිට අපර භාග 4:30 දක්වාද විය යුතුය
සභාවකංගද
පූර්ව භාග 10ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය අපර භාග 4:30ට කතානායකතුමා ප්‍රශ්න විමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය ඒ වගේම අද දින ගරු කතානායකතුමනි කතික සංඛ්‍යාව විශාල පිරිසක් සිටින නිසා දිවාහාරයෙන් ඒ පැයත් විවාදය සඳහා යොදා ගැනීමට
සභාවකංගද
හතරහමාරට අවසන් වීමට නිමිත දෛනික කටයුතු 5:30 දක්වා දික් කිරීමට යෝජනා කරනවා.
ස්වභාවිකවද?
හායි.
යෝජනාංක 7
අමාත්‍යංශ උපදේශක කාර්ය සභා මතු දැක්වෙන පරිදි අමාත්‍යංශ උපදේශක කාර්ය සභා 29 පත් කළ යුතුය.
ස්වභාවිකවද?
හායි.
යෝජනාංක 8
විවස්සදායක ස්ථාවර කාර්ය සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 යුද්ධාන කුමක් සඳහන් තිබුණද 9 පාර්ලිමේන්තුවේ 3 සභාවාරයේ සේවය කිරීම සඳහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාව නියෝජ්‍ය කතානායකවරයා සභාපතිවරයා වූද නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා සහ තේරීම් කාර්ක සභාව විසින් නම් කරුන් ලබන තවත් සාමාජිකයන් මන්ත්‍රීවරයන් 15 දෙනෙකුගෙන් සමන් විය යුතුය.
සභායකගේද අංක 9
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 115 යුද්ධා
ඉදිරිපත් කරමින් පැවති. අංක 9 ස්වභාවිකංගද?
හායි.
අංක 10
ඉදිරිපත් කරනවා කල්කතා නැහැ.
ස්වභාවිකංගද? අංක 11
ගෘහ කාර්ක සභාව ඉදිරිපත් කරනවා කරු.
ස්වභාවිකංගද? අංක 12
ඉදිරිපත් කරනවා කරු කතා නැහැ.
ස්වභාවිකංගද?
ඉදිරිපත් කරනවා කරු කතා නැහැ.
අංක 13
ඉදිරිපත් කරනවා කරු.
ස්වභාවිකංගද? අංක 14
14 ඉදිරිපත් කරනවා කරු කතා නැහැ.
ස්වභාවිකංගද? නිවේදන පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග අංක 115 විධි විධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන යෝජනා ප්‍රකාරව කතානායකවරයා සභාපති වූද නියෝජ්‍ය කතානායකවරයා නියෝජ්‍ය කාර්ක සභාපතිවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා විරුද්ධ පක්ෂයේ නායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පිටිබඳ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. නිමල් සිරිපාල සිල්ල මැතිතුමා, ඩග්ලස් දේවානන්ද මැතිතුමා, යුබ්න අලි සබ්‍රි මැතිතුමා, කංචන් විජේසේකර මැතිතුමා, චමල් රාජපක්ෂ මැතිතුමා, ජෝන්සන් ෆර්නැන්ඩෝ මැතිතුමා, ජයන්ත කරුණාතිලක මැතිතුමා, අනුර දිසානායක මැතිතුමා, රවුෆ් හකීම් මැතිතුමා, පවිත්‍රාදේවි වන්නියාරච්චි මැතිනිය, ගාමී ලොග්ගේ මහතා, සීබී රත්නායක මහතා, රිෂාද් බදුරුදීන් මහතා, විමල් නිර්වංශ මහතා, ආර්.එම්. රංජිත් මද්දුම් මණ්ඩාර මැතිතුමා, ගන් මනෝ ගණේෂන් මහතා, දයාසිරි ජයසේකර මහතා, රෝහිත අබේගුණවදන මහතා, ජී.ජී. පොන්නම්බලම් මහතා, එම්.ඒ. සුමන්තින මහතා, සාගර කාර්යවසම් මැත්තා. නිවේදන අංක 2 ස්ථාවර නියෝග 121 විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන යෝජනා ප්‍රකාරව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ සේවය සඳහා මතු සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ආචාර්ය බන්දුළු ගුණවර්ධන මැතිතුමා, විතුරු වික්‍රමනායක මැතිතුමා, නලින් ෆර්නැන්ඩෝ මැතිතුමා, අනුරවි දර්ශන අපා මැතිතුමා, විජිත හේරත් මැතිතුමා, දුමින්ද දිසානායක මැතිතුමා, ශයන් සමර සේමසිංහ මැතිතුමා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා, ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා, සිරිපාල ගම්ලත් මැතිතුමා, වෛද්‍ය සීතා අරෙන්පොළ මැතිනිය, ආචාර්ය සුරේන් රාගවන් මැතිතුමා, එම්.ඒ. සුමන්තිරන් මැතිතුමා, කාවින්ද හේෂාන් ජයවර්ධන මැතිතුමා, මුජිබ රහ්මාන් මැතිතුමා, හර්ෂන් රාජකරුණා මැතිතුමා, චමින්ද විජේසිරි මැතිතුමා, ඉතුරු දඩංගඩ මැතිතුමා, අනුප්ප පැස්කුවල් මැතිතුමා, මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමක් 20/22 අගෝස්තු 10 බදාදා එනම් අද දින පූර්වභාග 11:30 කාර්ක සභා කාමර අංක 2 පැවැත්වීම නියමිත අතර එම රැස්වීම අවසන් වූ වහාම තේරීම් කාර්ක සභාවේ රැස්වීමද පැවැත්වීම නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සිල් දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 140 ප්‍රකාරව 9 පාර්ලිමේන්තුවේ 3 සභාවාරයේ 22:08 දින සිට සේවය කිරීම පිසිඳු මත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට මා විසින් නම් කර තිබෙන බව පාර්ලිමේන්තුව දන්වනු කැමැත්තෙමි. ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා, පේළු කුමාර මැතිතුමා, මහාන්ත දිසානායක මැතිතුමා, හර්ෂණ රාජකරුණා මැතිතුමා, රෝහිණී කුමාරි විජයරත්න මැතිනිය, හේෂා විතානගේ මැතිතුමා, කෝකිලා ගුණවාදන මැතිනිය, ගරු ප්‍රේමනාත්සී දොළවත්ත මැතිතුමා, වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා, ශානික්‍යන් රාජපුත්‍රයන් රාසමාණික්කම් මැතිතුමා, ගරු වීරසුමන වීරසිංහ මැතිතුමා, ආචාර්ය සූරියන් රාඝවන් මැතිතුමා, ආචාර්ය හරිණි අමරසූරිය මැතිනිය.